නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතංචාවුසෝ භික්ඛු තථා තථා විහාරං කප්පේති යථා යථාස විහාරං කප්පයතෝ බද්ධකම් මරණං හෝති බද්ධිකා කාලකිරියාති ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ දිනවල විශේෂයෙන්ම ප්‍රපංච මූලික කරගෙන ප්‍රපංච කොහොමද සමනය කරන්නේ ප්‍රපංච කිරීමේ තියෙන ප්‍රශ්නේ මොකද්ද ප්‍රපංච කියන්නේ මොනවද ප්‍රපංච හටගන්නේ කොහොමද කියන මේ බඳු කාරණා සම්බන්ධයෙන් ටිකක් අවධානය යොමු කරන කවාණුවක් ඒ සඳහා අපි මූලික කරගත්ත මුලින්ම මජ්ක්‍ධිම නිකායේ මදුපිණ්ඩික සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මදුපිණ්ඩික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේත් ඒ වගේම විශේෂයෙන් මහා කච්චාන මහරහතන් වහන්සේත් ඒ කොහොමද ප්‍රපංච හටගන්නේ ඒකේ තියෙන අනර්ථකාරී ස්වභාවය කොහොමද ඒවා මැඩපවත්වන්නේ කොහොමද ඒක මැඩපවත්ව ගන්න පුළුවන් වුණා නම් ඒකේ තියෙන අතිවිශේෂ නැත්නම් සුවිශේෂ වූ වාසිය කුමක්ද යහපත මොකද්ද අපි මේ ගත කරන ආධ්‍යාත්මික ජීවිතයට කියන මෙබඳු කාරණා සම්බන්ධයෙන් සෑහෙන විග්‍රහයක් හම්බ වෙනවා. ඊට පස්සේ අපි යොමු වුණා ඉන්ද්‍රිය භවනා සූත්‍රයට. ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඉන්ද්‍රියයන් පරිහරණය කළ යුතු ආකාරය, ඉන්ද්‍රිය සංවරයක් පැවැත්විය යුතු ආකාරය, ඉන්ද්‍රිය සංවරයටත් එහා ගිහිල්ලා කොහොමද ආර්ය භවනාවක්, ආර්ය ඉන්ද්‍රිය භවනාවක් කරන්නේ කියලා ඒ කාරණාව අපිට හෙලිපෙහෙලි කරනවා. එතෙන්දී ඇහෙන් රූපයක් බලලා කනින් සද්දයක් අහලා නාසයෙන් ගඳක් සුවඳක් අත්විඳලා දිවෙන් රසක් බලලා කයින් ස්පර්ශයක් ලැබලා මනසට යම් අරමුණක් පැමිණිහාම ඔය වගේ යම් යම් ඉන්ද්‍රිය පරිහරණය කරන අවස්ථාවන් වලදී හිත එක්තරා අන්දමකින් ඇතම් වෙලාවට යම් උද්වේග කර මට්ටමකට එහෙම නැත්නම් බොහොම සතුටු දනවන මට්ටමකට යම් පමණකට උඩ මට්ටමකට යන්න ඉඩ තියෙනවා. තවත් අවස්ථාවකදී හිත බොහොම යටට වැටිලා බොහොම බැගෑපත් වෙන මට්ටමකට, ශෝක කරන මට්ටමකට, වැළපෙන මට්ටමකට යන්න ඉඩ තියෙනවා. ඒ දෙකම අනුගමනය කරන්න නැතුව, ඒ දෙකම අනුමත කරන්න නැතුව, ඒවැ රැඳී සිටින්න නැතුව නැවත නැවතත් මැදට පැමිණෙන ගමනක්. ඒ මැදත් නිකම්ම නිකං උපේක්ෂා වේදනාවක්ම නෙමෙයි. ඒ උපේක්ෂා වේදනාව ඇති වෙලා තියෙන්නේ ටිකක් ප්‍රඥා පදනමක් මත පිහිටාගෙන. විපස්සනාවක් වඩලා විපස්සනාවක් කරහා ගිහිල්ලා උපයගත්ත උපේක්ෂාවක් ගැන තමයි මෙතෙන්දී කතා කරන්නේ. ඉතින් ඒ උපේක්ෂාව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ප්‍රණීතයි. ඒ බඳු උපේක්ෂාවක් බොහොම ශාන්තයි. ඒ උපේක්ෂාව තමයි පුළුවන් තරම් පරිහරණය කරන්න තියෙන්නේ. ඒ උපේක්ෂාවේ තමයි හිත රඳවන්න තියෙන්නේ. ඒ බඳු උපේක්ෂාවක තමයි විහරණය කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි යමු වුණා සක්කපඤ්ඤ සූත්‍රයට. ඒ ශක්‍රදේවේන්ද්‍රයන් බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්න ගණනාවක් අන්තර්ගත වෙනවා ඒ සක්කපඤ්ඤ සූත්‍රයේදී. ඉතින් එතකොට එතෙන්දී අපි සාකච්ඡා කළා කොහොමද බුදුරජාණන් වහන්සේ වේදනාව මූලික කරගෙන මේ ප්‍රපංච මැඩපවත්වන ප්‍රතිපදාවක් ඉදිරිපත් කරන්න කියලා. ක්‍රමානුකූලව ඒ තමන්ට හිතයිෂී එහෙමත් නැත්නම් තමන්ට වැඩදායක වේදනාව පමනක් ඇසුරු කරමින් අවැඩදායි අකුසලයන්ට මූලික වෙන අකුසල පක්ෂයේ වර්ධනය වෙන වේදනාවන් දුරු කරමින් යන ගමනක් ටික ටික ඉස්සරහට ගෙනහිල්ලා ඒ වේදනා අතරත් තමන්ට වැඩදායි වේදනා අතරත් යම් ගමනක් පරිහරණයක් සිද්ධ වෙනකොට තමන්ගේ හිතේ පැන නගින විවිධාකාර විතර්ක ටික ටික සමනය කළා. විතර්ක රහිත, විචාර රහිත, බොහොම ශාන්ත මට්ටමක වේදනා පරිහරණයක් තුළින් ප්‍රපංච සංසිඳ වෙන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ සක්කපඤ්ඤ සූත්‍රයේදී දේශනා කළා තියෙනවා. ඊට පස්සේ අපි යොමු වුණා දෙදහවිතක්ක සූත්‍රයට. දෙදහවිතක්ක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ විතර්කයන් විවිධ පැති දෙකකට බෙදලා, එහෙමත් නැත්නම් අකුසල විතර්ක, කුසල විතර්ක කියලා පැති දෙකකට, ගොඩවල් දෙකකට බෙදලා, ඒ ගොඩවල් දෙක ක්‍රමානුකූලව අඩු කරගෙන ගිහිල්ලා, එහෙම නැත්නම් අකුසල විතර්ක ක්‍රමානුකූලව බැහැර කරගෙන ගිහිල්ලා, කුසල විතර්ක ගොඩේ පමණක් රැඳී සිටින කාලවකවානුවක් අත්පත් කරගෙන උපයගෙන, ඊට පස්සේ එතනත් නැවතත් අර කුසල විතර්ක පවා ටික ටික සමනය කරමින් ඇතුළත කතාව ටික ටික සමනය කරමින් විතරක සමනය වෙච්ච මට්ටමකින් ප්‍රපංච සමනය වෙච්ච මට්ටමකින් තමන් වහන්සේ කටයුතු කරපු ආකාරයේ බෝධිසත්ව අවදීයේදී තමන් වහන්සේ දරපු ප්‍රයත්නය උත්සාහය ගැන ද්වේධා විතක්ක සූත්‍රය ඇසුරින් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි පසුගිය සතියේ සාකච්ඡා කළා විතක්ක සන්තාන සූත්‍රය. එතනදී බුදුරජාණන් වහන්සේ ඍජුවම මේ විතර්කයන් මැඩපවත්වන ක්‍රම පහක් අපිට දේශනා කළා තියෙනවා. ඉතින් මේ දේශනාව අනුව අපි කොහොමද අපේ හිතේ පැන නගින විවිධාකාර විතර්කයන් ඒ විතර්කයන් තව තව එහාට ගියාම පැන නගින විවිධාකාර ප්‍රපංචයන් වටවලල්ලේ යෑම ඒවා මැඩපවත්වමින් අපේ හිත බේරගන්නේ කොහොමද? මේ හිතන යන්ත්‍රයේ කොහොමද පොඩ පොඩ නතර කරගන්නේ? අවශ්‍ය වෙලාවට පමණක් මේ යන්ත්‍රයේ පණ ගන්නවගෙන ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ කොහොමද කියලා මේ එක්තරා අන්දමකින් බොහොම වටිනා කරුණු ගණනාවක් අපි ගිය සතියේදීත් ඒ විතක්ක සන්තාන සූත්‍රය මූලික කරගෙන සාකච්ඡා කළා. එතෙන්දී විශේෂයෙන්ම අවසානයේදී බුදුරජාණන් වහන්සේ මතු කරන කාරණයක් තමයි යම්ස කෙනෙකුට විතර්කයන් කෙරෙහි වශීතාවක් ඇති කරගන්න පුළුවන්, එමත් නැත්නම් විතර්ක සම්බන්ධයෙන් සම්පූර්ණ පාලනයක් තමන්ගේ අතට ගන්න පුළුවන්, අන්න ඒ අවස්ථාව තමයි වසී විතක්ක පරියාපතේසු කියන වචනයෙන් සඳහන් කරලා තිබුණේ. මේ සියලු විතර්කයන් සියලු හිතේ පැන නගින විවිධාකාර කල්පනා කිරීම, ඒ හිත පාවිච්චි කිරීම, මේ සියල්ලම තමන්ගේ වසඟෙහි පවත්වමින් ඒවට තමන්ව නතු කරගන්න දෙන්නේ නැතුව තමන් යටතේ ඒ කල්පනා කිරීම නැත්නම් සිතා බැලීම් ප්‍රකල්පනා කිරීම් හොඳට හිත මෙහෙවලා නුවණ මෙහෙවලා සිතා බැලීම් ඒවා තමන්ගේ වසඟේ තමන්ගේ පාලනය යටතේ සිදු කර ගැනීමේ ඇති වැදගත්කම බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඉතින් එතෙන්දී මතක් කරන කාරණයක් තමයි එබඳු විතර්කයන් සම්බන්ධයෙන් හොඳ පාලනයක් සහිත කෙනෙකුට පුළුවන් අවශ්‍ය වේලාවට ප්‍රයෝජනෙ සලකලා හිතන්න. එතකොට මේ හිතන එක නැවැත්වීමම නෙමෙයි මෙතෙන්දි වැදගත්කම. තමන්ට ප්‍රයෝජනයක් තියෙනවා නම් ඒකේ වටිනාකමක් තියෙනවා නම් ඒ වටිනාකම තේරුම් අරගෙන ඒ අවස්ථාවේදී අතීතයේ සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, අනාගතයේ සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, වර්තමාන දෙයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන් යම් හිතුවිල්ලක් සිතීමක් කරාට වරදක් නැහැ. හැබැයි ඒක අවසන් වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම නැවතත් නිශ්ශබ්දතාවයක්. ඇතුළත සංසිඳීමක්. පූර්ණ වශයෙන් ඇතුළත තමන් අත්දකින පූර්ණ නිශ්ශබ්දතාවයකට විතර්ක සංසිඳීමට ප්‍රපංච ූපසමණයකට යන්න පුළුවන් කම මතක් කරලා දීලා තියෙනවා. ඉතින් ඒතකොට තමන් දන්නවා කොයි වෙලාවෙද සිටිය යුත්තේ, කොයි වෙලාවෙද නොසිටිය යුත්තේ. මොනවද සිටිය යුත්තේ, මොනවද නොසිටිය යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ එතකොට අපිට පාර කියලා තේනවා, හොඳ නරක කියලා දීලා තේනවා. ඒ අනුව තමන්ට කටයුතු කරන්න පුළුවන්. ඉතින් මේ කාරණයම එක අතකින් තවත් පැත්තකින් විස්තර වෙනවා දස්සනා පහතබ්බා කියලා සබ්බාසව සූත්‍රයේදී. එතෙන්දිත් ඒ නියම ශ්‍රාවකෙක් දන්නවා මෙන්න මේවයි සිටිය යුත්තේ, නැත්නම් මෙන්න මේවයි මෙනෙහි කර යුත්තේ, මෙන්න මේවා තමයි මෙනෙහි නොකළ යුත්තේ කියලා ඒ කාරණා දෙක හොඳට දන්න නිසා එයා මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරනවා, මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි නොකරනවා. ඉතින් එතකොට හිත වල්වදින්නෙවත් විවිධාකාර දෘෂ්ටි වලට යන්නෙවත් නැහැ. ඒ වෙනුවට හිත බොහෝම සමනය කරගෙන, ප්‍රපංච සමනය කරගෙන, විතර්ක සමනය කරගෙන මෙබඳු දර්ශනයක් තුළින් ආශ්‍රවයන් ක්ෂය කිරීමක් කළ හැකි කියලා බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයේදීත් මතක් කරලා තියෙනවා. දැන් ඒ කාරණා ඉගෙන ගත්තට පස්සේ අපිට දැන් තව ටිකක් යන්න පුළුවන් එහාට ප්‍රපංච සම්බන්ධයෙන්. දැන් අපිට හම්බ වෙනවා තවත් හොඳ සූත්‍රයක් භත්තක සූත්‍රය කියලා. ඒ සූත්‍රය එන්නේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ. ඒ කියන්නේ අංගුත්තර නිකායේ තියෙන කාරණා හයක් අන්තර්ගත වෙන සූත්‍ර ගොනුවේ තමයි මෙන්න මේ භද්දක කියන සූත්‍රය අපිට මුණගැහෙන්නේ. ඒතර මේ වෙලාවේදී විශේෂයෙන් ප්‍රපංච සමනය කිරීමේ ක්‍රමවේදයක් මේ සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ නැහැ. නමුත් ප්‍රපංච සමනය කරගත්ත ජීවිතයක ඇති වටිනාකම එක අතකින් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සූත්‍රය ඇසුරෙන් අපිට ඒ බුදුරජාණන් වහන්සේ කොයිතරම්නම් තමන් වහන්සේ ප්‍රපංච සමනය කරගෙන වාසය කරාද, ඒ වගේමයි උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා විශේෂයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ ඒ ශ්‍රාවකයන් වහන්සේලා මහරහතන් වහන්සේලා කොයිතරම්නම් හොඳට ඒ ප්‍රපංච සමනය කරපු ජීවිතයකට යොමු වෙලා වාසය කරාද කියන කාරණාව ටිකක් මතු කරගන්න පුළුවන්. එක්තරා අවස්ථාවකදී සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කළා මෙන්න මෙබඳු කතාවක් කරනවා. තථා තථා ආවුසෝ භික්ඛූන් විහාරං කප්පේති යථා යථාස විහාරං කප්පයතෝ න බද්ධකම් මරණං හෝති න බද්ධිකා කාල කිරියා. ඇත්තනි මේ ඇතම් භික්ෂූන් වහන්සේ නමක් සංසාරයේ බිය දක්නා සුළු වූ ඕනම යෝගාවචරයෙක්. සමහර විට යම්කිසි විහරණයක් කරනවා, එමත් නැත්නම් යම්සි අන්දමකින් වාසය කරනවා. හැබැයි ඒ වාසය කිරීම, එයා ඒ කරන ක්‍රියාපටිපාටිය, අනුගමනය කරන ක්‍රියාපටිපාටිය හොඳ මරණයක් නැත්නම් භද්‍ර වූ මරණයක්, උතුම් වූ මරණයක් දක්වා යාව අරගෙන යන්නේ නැහැ. ඒ වගේම උතුම් වූ භද්‍ර වූ කාලක්‍රියාවක් වෙත යාව අරගෙන යන්නේ නැහැ. ඒ වෙනුවට යාළුව තේරුමක් නැති මරණයක් නැත්නම් ආගාදයට ඇද වැටීමක්, හිටිය තත්වයට වඩා අඳුරු ස්වභාවයකට යාමක්, ආලෝකයෙන් අඳුරට යන ගමනක් තමයි යාට උරුම වෙන්නේ. තවත් පැත්තකින් විස්තර වෙනවා, තවත් කෙනෙක් ඉන්නවා, එයාට තියෙනවා හැබැයි භද්‍ර වූ මරණයක්. ඒ කියන්නේ යථා යථාස විහාරං කප්පයතෝ බද්ධකම් මරණං හෝති බද්ධිකා කාල කිරියා. තවත් කෙනෙක් ඉන්නවා, එයා හොඳ ක්‍රමයක් අනුගමනය කරනවා, නිවැරදි විහරණයක් කරනවා, නිවැරදිව වාසය කරනවා. ඒ නිවැරදි වාසයේදී එයාට පුළුවන් වෙනවා හොඳ මරණයක්, භද්‍ර වූ මරණයක්, උතුම් වූ මරණයක්, උතුම් වූ කාලක්‍රියාවක් ඇති කරගන්න. ඉතින් අපි දන්නවා අපි කවුරුත් මැරෙන මිනිස්සු. ඉතින් ඒ බඳු මැරෙන අපිට කෙබඳු අන්දමින් කාල විහරණයක් කරොත්ද, කොයි අන්දමින් මේ කටයුතු කළොත්ද හොඳ මරණයක් උරුම වෙන්නේ, භද්‍ර වූ මරණයක් උරුම වෙන්නේ, උතුම් වූ මරණයක් උරුම වෙන්නේ, කොයි අන්දමින් කටයුතු කළොත්ද එහෙම නැතුව බොහොම පහත මට්ටමේ මරණයක් උරුම වෙන්නේ. මෙන්න මේ කාරණාව තමයි මේ සූත්‍රයේදී මතු කරලා පෙන්නලා තියෙන්නේ. එහෙනම් අපි මීට කලින් වාරයකදීත් එක මහත්මයේ ප්‍රශ්නයක් නැගුවා, කොහොමද එතකොට මරණයට සූදානම් වෙන්නේ? තොර මරණය කියන එක අපිට වළක්වන්න බෑ. මරණය කොයි වෙලෙත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ මරණ මොහොතේදී අපිට පුළුවන් ද සම්පූර්ණයෙන්ම හිත කිසිවක් ඇසුරු නොකර, කිසිවක් උපාදාන නොකර පවත්වන්න. මේ ආදී වශයෙන් යම් ප්‍රශ්නයක් නැගුවා. ඉතින් ඒකටත් එක්තරා අන්දමක පිළිතුරක් මෙතන ලැබෙනවා. අපිට මේ මරණ මොහොත ගැන සමහර වෙලාවට පාලනයක් නොතිබෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ කොයි අන්දමින්, කොයි අවස්ථාවකදී, කොතැනකදී මරණය සිද්ධ වෙනවද කියලා. හැබැයි ඊට මෙහා අපි කළ යුතු විහරණය සම්බන්ධයෙන් කොයි අන්දමින්ද අපි අපේ ජීවිතය පැවැත්විය යුත්තේ, කොයි අන්දමින්ද විශේෂයෙන්ම අපි අපේ හිත පැවැත්විය යුත්තේ කියන කාරණාව තමයි මේ සූත්‍රයෙන් මතු කරලා පෙන්නලා දීලා තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම පෙන්නන්නේ වැරදි අන්දමින් වාසය කිරීම, ඊට පස්සේ තමයි නිවැරදි අන්දමින් කරන වාසය සම්බන්ධයෙන් මේ සූත්‍රයේදී දේශනා කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා 6 අපි එක එකක් කෙටියෙන් අවධානය යොමු කරලා බලමු. මුලින්ම පෙන්වන්නේ ඉධාවසෝ භික්ඛු කම්මාරාමෝ හෝති කම්ම රතෝ කම්මාරාමතං අනුයුක්තෝ. දැන් එතකොට විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා මූලික කරගෙන මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට තමයි මේ සූත්‍ර දේශනාව කරලා තියෙන්නේ. ඉතින් එතන කම්මාරාමෝ කියලා කියන්නේ විවිධාකාර කර්මාන්ත, විවිධ කර්මාන්ත සම්බන්ධයෙන් පුදුම ඇල්මක් ඇතම් කෙනෙක්ගේ හිතේ තියෙනවා. දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් ඒ තමන්ගේ භිෂු ජීවිතය ගත කරනකොට ඒ උන්වහන්සේට පැවරෙච්ච යම් යම් වගකීම් තියෙන්න පුළුවන්, යම් යම් යුතුකම් තියෙන්න පුළුවන්. සමහරලාට තමන්ගේ විහාරස්ථානය නැත්නම් ආරණ්‍ය සේනාසනය සම්බන්ධයෙන් විවිධ කටයුතු තියෙන්න පුළුවන්. නමුත් ඇතැම් භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා ඒ කටයුතු වල සීමාව දන්නේ නැහැ. නිරන්තරයෙන්ම මොකක් හරි කටයුත්තක් ඇඳ ගන්නවා. එක්කෝ අපි හිතමු වෙහෙරක් චෛත්‍යයක් නිර්මාණය කරන්න ගොඩනගන්න උත්සාහන්ත වෙනවා, නැත්නම් බෝධි ප්‍රාකාරයක් ඔන්න හදන්න උත්සාහන්ත වෙනවා, නැත්නම් මාකරේ බුදු පිළිම වහන්සේ නමක් නෙලන්න හරි ඒ බුදු පිළිම වහන්සේලා ගණනාවක් අටවිසි බුදු පිළිම වහන්සේලා තබන්න උත්සාහන්ත වෙනවා, එහෙම නැත්නම් 84,000 පහම් පින්කමක් කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් හොයාන්දිමින් ඉතින් කියාගෙන යන්න පුළුවන්. ඉතින් විහාරස්ථාන මූලික කරගෙන, එමත් නැත්නම් බොහොම ප්‍රසිද්ධ සිද්ධාස්ථාන මූලික කරගෙන යම් භික්ෂුන් වහන්සේ නමකට ඉතින් මේ වගේ විවිධාකාර ක්‍රියාවන් අරඹන්න පුළුවන්. ඉතින් බැලූ බැලමට මේවා කිසිම වරදක් නැහැ. ඉතින් බඳු දේවල් ඉඳලා හිටලා අපේ ජීවිතයට ප්‍රයෝජනවත් වෙනවා. මොකද ඒකාකාරී ජීවිතයක් ගත කරනවා වෙනුවට මෙබඳු බුද්ධාලම්බන ප්‍රීතියක් ඇතිවෙන, ඒ වගේම පිරිසේ සමගිය ඇතිවෙන කටයුත්තක නිරත වීමේ වරදක් නැහැ. ඒ වගේම අපේ සංස්කෘතියත් විශේෂයෙන්ම සිංහල සංස්කෘතිය මේ වගේ කටයුතු සම්බන්ධයෙන් යම්කිසි ලැබියාවක් තියෙනවා, ඒවා අනුගමනය කළා තියෙනවා. ඒ නිසා අතීතයේදී පහන් වැටක් පත්තු වෙනකොට, ඒ පහනක් පත්තු කරනකොට, ඒ හිතේ ඇතිවන අහිංසක සතුට, ශ්‍රද්ධාව, ඉතින් ඒ නිසා යම්සි කෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා මෙබඳු ඒ ආමිස පූජාවන්ගේ වරදක් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ නැහැ. නමුත් මේකේ සීමාව අපි දන්නේ නැත්නම්, අපි නිරන්තරයෙන්ම මෙබඳු කටයුතු වලම නිරත වෙන්න උත්සාහන්ත වෙනවා නම්, ඒ කටයුතු වලටම තමන්ගේ මුළු ජීවිතේම කැප කරනවා නම්, අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි හිතමු යම්සි පන්සලක නැත්නම් ආරණ්‍ය සේනාසනක යම්සි කටයුත්තක් තියෙනවා. දැන් මේ කාලේ කටින පින්කම් තියෙනවා. ඉතින් එතකොට එක කටින පින්කමක් කළා, ඊට පස්සේ ඒකෙන් යම්සි දෙයක් අවසන් වුණාට පස්සේ ඊට පස්සේ තව කර්මාන්තයක් පටන් ගන්නවා. අපි හිතමු පන්සල වටේ තාප්පයක් බඳින්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මකර තොරණක් ඉදි කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ නානක් ප්‍රකාර දේවල් අපිට සමලාට භික්ෂුන් වහන්සේගේ නම්ගේ හිතට එන්න පුළුවන්. ඉතින් ඒ හිතට එන විවිධාකාර කර්මාන්ත උන්වහන්සේ ක්‍රියාත්මක කරන්න ගියාම උන්වහන්සේට තියෙන කාල වේලාව සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ වගේම මේ කර්මාන්ත සඳහා අනිකුත් අයත් සම්බන්ධ කරගන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඒ සේනාසනයේ වැඩ වාසය කරන අනිත් භික්ෂුන් වහන්සේලාටත් ඒ කටයුතු වලට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි මේ විහාරස්ථානයේ ඉන්න අනිකුත් දායක කාරකාදීන්ටත් ඒ වටේ තියෙන සහයෝගය දෙන්න සම්මාදන් එකතු කරන්න වත් ඉතින් සිද්ධ වෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේගේ ඔළුවටත් කිසිම නිදහසක් නැහැ. දැන් එක වැඩක් ඔළුවේ තියාගෙන එතකොට බණක් භාවනාවක් කරන්නත් දැන්. විශේෂයෙන් අපි භාවනාවක් කරනකොට හිත සැහැල් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේමයි විශේෂයෙන් පැවරිච්ච වගකීමක් ඒ වෙලාවේදී පැත්තකින් තියන්න පුළුවන් කමක් අපිට තියෙනවා. සාමාන්‍යයෙන් උපදේශක් දෙනවා මොකක් හරි පැවරුණ වැඩ කටයුත්තක් තියෙනවා නම් ඒක හමාර කරලා අවසන් කරලා තමන්ගේ භාවනාව පටන් ගන්න කියලා. එහෙම නැත්තම් වෙන්නේ අපි වාඩි වුණාට පස්සේ ඒ තමන්ට කරන්න තියෙන රාජකාරිය තමයි නිරන්තරයෙන්ම මතක් වෙන්නේ. අපි හිතමු මේ ළඟදිත් මට දැනගන්න හම්බුණා එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ආරණ්‍ය සේනාසනයක භවනා කරන්න වඩිනවා වස්තුම් මාසය. දැන් මේ වස්තුම් මාසයේම උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයකට ගිහිල්ලා බණ භවනා කරන්න ඕනේ කියන අදිෂ්ඨානයෙන් පැමිණියට මොකද ඒ වස් කාලයෙන් පස්සේ තියෙනවා යම්කිසි විභාගයක්. මේ ස්වාමීන් වහන්සේ තමයි ඒ විභාගයේට ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ. ඉතින් අර වස්තුම් මාසයේ මුළුල්ලේම උන්වහන්සේගේ හිතට නිරන්තරයෙන් එන්නේ අර ප්‍රශ්න පත්‍ර සකස් කිරීම ගැන. ඉතින් හරි අමාරුයි බඳු විතර්කයක් ඔලුවට ආවහම. ඉතින් ඒකම නිතරම කල්පනා වෙනවා. භවනාවකට වාඩුණාම සක්මනකට ගිහාම මතක් වෙන්නේ කොහොමද අර ප්‍රශ්න පත්‍රය සකස් කරන්නේ? කොයි කොයි විදිහටද ප්‍රශ්න ඒකට ගොනු කරන්නේ? මොන මොන විෂයන්ගෙන්ද මේ ප්‍රශ්න පත්‍රයේට කරුණු ඇතුළත් කරන්නේ? ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ කියලා ඔය විදිහට තමයි මේ ප්‍රශ්න පත්‍රය සංවිධානය කරන හැටි, ප්‍රශ්න ඉදිරිපත් කරන හැටි, ප්‍රශ්න ගොනු කරන හැටි, ඒ ප්‍රශ්නයට ලකුණු යොදන හැටි තමයි ඉතින් මතක් වෙන්නේ. ඉතින් මේ වගේ තමයි ඉතින් අනෙකුත් ඕන තරම් අපිට උදාහරණ ගන්න පුළුවන්. යම්සි වැඩක් අපිට පැවරලා තියෙනකොට, යම්සි වැඩක් කරන්න තියෙනකොට, ඒතර මේ වැඩේ ගැන තමයි අපි නිරන්තරයෙන් කල්පනා කරන්නේ. ඉතින් අපි මේ වැඩවල සීමාව දන්නේ නැත්තම් අපි එක වැඩක් හමාර වෙනකොට තව වැඩක් පටන් ගන්නවා. ඒ වැඩේ ටිකක් ඉවරනකොට ඔන්න තව වැඩක් පටන් ගන්නවා. ඒ වැඩේ ඉවරනකොට තව වැඩක් පටන් ගන්නවා. ඉතින් මේ විදිහට දිගට අපි වැඩවලම නිරත වෙන්න ගියොත්, කර්මාන්තවලම නිරත වෙන්න ගියොත් අපිට තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයක් ගැන අවධානය යොමු කරන්න, ඒ මානසික නිෂ්කලංක බවක් ඇති කරගන්න, කාය විවේකයක් ඇති කරගන්න, චිත්ත විවේකයක් ඇති කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් කාය විවේකයක්, චිත්ත විවේකයක් ලැබෙන්නේ නැත්නම් උපදි විවේකයක් ගැන කොහොමත් හිතන්න හැකියාවක් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මෙතෙන්දි සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා යම්සි භික්ෂූන් වහන්සේ නමක් මේ අන්දමින් විවිධ කර්මාන්ත කෙරෙහි ඇලී ගැලී නම් වාසය කරන්න. නිරන්තරයෙන්ම මොකක් හරි කර්මාන්තයක් අල්ල ගන්නවා නම්, නිරන්තරයෙන්ම මොකක් හරි කර්මාන්තයක නියැලෙන්න උත්සාහන්ත වෙනවා නම්, ඉතින් එතකොට ඒ ස්වාමීන් වහන්සේ මුළු ජීවිතේම කාලය ගත කරලා තියෙන්නේ කර්මාන්තයක. ඉතින් කර්මාන්ත කරද්දී සතියෙන් ඒ කර්මාන්ත කරනවද නැත්නම් විපස්සනාවකින් ඒ කර්මාන්ත කරනවද කියන එක තවත් ප්‍රශ්නයක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම හොඳට මුල් කාලේ වෙන අනිකුත් කටයුතු එකක්වත් කරන්න නැතුව හොඳට බණ භාවනාවක් දියුණු කරලා තමන්ගේ හිත සකස් කරගෙන ඊට පස්සේ ඔන්න තමන්ගේ තමන්ට පැවරිච්ච වගකීමක් වශයෙන් සේනාසනේ පැවරිච්ච වගකීමක් වශයෙන් යම් යම් කර්මාන්තවල අවශ්‍යතාවය අනුව කටයුතු කිරීමේ වරදක් නැහැ. ඒක කරන්නත් වෙනවා සාසනික පැවරුමක් වශයෙන්. නමුත් මෙතෙන්දී ඒකට වඩා මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන මේ කතා කරන්නේ විශේෂයෙන් නැවත නැවත අලුතෙන් අලුතෙන් කර්මාන්ත හිත හිතා ගොනු කර කර ඒ කර්මාන්තවල නියැලෙනවා. එතකොට අන්න තමන්ට තමන්ගේ විවේකේ නැති වෙනවා. ඉතින් මේක භික්ෂුන් වහන්සේලාට පමණක් නෙමෙයි ගිහි පින්වතුන්ටත් අදාළයි. මොකද සමහරවිට අපි අපේ සීමාව දන්නේ නැහැ. අපි අපිට පැවරෙන රාජකාරිය අපි දන්නේ නැහැ. අපි සමහරවිට අපිට අදාළ නැති කාර්යයනුත් කරන්න යනවා. අනුන්ගේ දේවලුත් අපේ කරගන්න යනවා. අනුන්ගේ කටයුතුත් අනුන්ගේ කාර්යභාරයනුත් අපි ඉෂ්ට කරන්න යනවා. ඉතින් එතකොට සමහරවිට අපිට කිසිම විවේකයක් ලැබෙන්නේ නැහැ. කාය විවේකයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඇතම් කෙනෙක් ඉන්නවා විශේෂයෙන්ම රාජකාරී කටයුතු කරන්න ගියාම ඉතින් බොහෝම උත්සාහයෙන් බොහෝම වගකීම යුතු අන්දමින් 100%ක් ඒ සඳහා අවධානය යොමු කළා කරනවා. සමහරවිට අපි ඒකේ සීමාව දන්නේ නැත්නම් ඊළඟට අපි රාත්‍රී කාලයේත් ඒ කටයුතු වල නිරත වෙනවා. ගෙදර ගෙනල්ලත් ඒ වැඩ කටයුතු කරනවා. ඉතින් එතකොට අර කිසිම විවේකයක් නැහැ. මුළු රාජකාරී කටයුත්ත සඳහාම අපේ මුළු ජීවිතේම දිය වෙලා යනවා. ඉතින් ඒ බඳුන් මට්ටමකදී අපි තේරුම් ගන්න පුළුවන් නම් මේ රාජකාරියේ යම් කිසි සීමාවක් මම තියාගන්න ඕනේ. මේක මම නොපිරිහෙලා ඉෂ්ට කරන්න ඕනේ. නමුත් මේකේ සීමාව දැනගෙන මගෙත් මානසික සුවයත් ආරක්ෂා කරගෙන මානසික විවේකයකුත් ආරක්ෂා කරගෙන තමයි මේ කටයුත්තේ නිරත විය යුත්තේ කියන සමබරතාවය අපි තේරුම් ගන්නවා නම් එතකොට ගිහි පින්වතුන්ටත් පුළුවන් රාජකාරිය තමන් නොපිරිහෙලා ඉෂ්ට කරනවා අවංකව ඉෂ්ට කරනවා ඒ වගේමයි ඒක අල්ල බදා ගන්න යන්නේ නැතිව තමන්ගේ විවේකයත් සලස්ස ගන්නවා. ඉතින් ඒ නිසා අපි පොඩ්ඩක් තේරුම් ගන්න අවශ්‍යයි තමන් දිගින් දිගටම රාජකාරී කටයුතු වලම නිරත වෙලා මුළු ජීවිතේම රාජකාරිය වෙනුවෙන්ම ගත කරනවද එහෙම නැත්නම් අපි අපේ පමණට අපේට යැපෙන්න පුළුවන් වේතනයක් ලැබෙන යම්සි රාජකාරියක් තෝරගෙන ඒ රාජකාරිය නොපිරෙහෙලා ඉටු කළා ඒ වගේම තමන් වෙනුවෙන් යම්සි කාල වකවානුවකුත් වෙන් කරගෙන යම්සි කාය විවේකයක් හදාගෙන ඒ කාය විවේකයේ තුලදී චිත්ත විවේකයක් හදා ගන්න උපදී විවේකයක් හදා ගන්න අපි උත්සාහන්ත වෙනවද කියන මෙන්න මේ කාරණාව එහෙනම් අපි ටිකක් හිතා බලන්න වටිනවා. විශේෂයෙන්ම සතිමත් බව දියුණු කරන්න පටන් ගත්තාම කෙනෙකුට ටිකක් ඒ සඳහා කාලයක් මිඩඟු කරන්න සිද්ධ වෙනවා. මොකද විවේකයක් අවශ්‍යයි. මුලදී පුළුවන් තරම් විවේකයෙන් යුක්තව හුදකලා වෙලා ටිකක් සිහිය දියුණු කරන එක අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ නිසා ඒ සඳහා යම් කාලයක් වැය වෙනවා. එතකොට ඒ කාලය හොයාගන්න නම් අන්න තමන්ගේ කාලය කළමනාකරණය කරන්න සිද්ධ වෙනවා. තමන් කොහොමද අද දවසේ මේ කාලය යොදන්නේ මොන මොන කටයුතු වලටද තමන් මේ කාලය යෙදිය යුත්තේ කියන එක ගැන පොඩ්ඩක් හිතන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි උත්සාහන්ත වේ යුතුයි මේ විවිධ කර්මාන්ත ප්‍රමාණය දැනගෙන කරන්න. ඒ නිසා දෙවැනි අවස්ථාවේදී මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා යම්සි කෙනෙක් මේ බඳු කර්මාන්ත වලට එහෙම විශේෂ ඇල්මක් නැත්තම් න කම්මාරාමෝ හෝති න කම්ම රතෝ න කම්මාරාමතං අනියුත්තෝ. දැන් කර්මාන්තවල යෙදිලම කාලය ගත කළ යුතුයි කියලා යාට එහෙම හිතිල්ලක් නැහැ. දැන් හුඟක් කෙනෙක් ඉන්නවා එක වැඩක් කියුණාට පස්සේ තව වැඩක් පටන් ගන්නකම් ඉන්න බෑ. නිකං ඉඳීමේ ගැන නිකං ඉඳීමක් ගැන විවේකයෙන් ඉඳීමක් ගැන එයාගේ මේ ශබ්දකෝෂේ නැහැ. එයාට අනිවාර්යෙන්ම මොකක් හරි වැඩක් අවශ්‍යයි. වැඩක් පැවරුනේ නැත්නම් අනුන්ගේ වැඩක් හරි ඉල්ලගෙන කරන තත්ත්වයට ගිහිලා තියෙනවා. නමුත් මේ නිවැරදි මට්ටමේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරන්නේ එහෙම එකක් නැහැ. යා එහෙම කර්මාන්තවලට ඇලි ගැලී වාසය කිරීමක් නැහැ. හැබැයි යම්කිසි පැවරුමක් ලැබුණා නම් අනිත් අය යම්කිසි දෙයක් කරන්න කියලා ආරාධනා කළා නම් ඒක වෙන කෙනෙක් කරන්නෙත් නැත්නම් එහෙමනම් Tamanට පැවරුණ බව තේරුණාට පස්සේ යා මුළු හදවතින් ඒක කරනවා. ඉතින් ඒ බඳු ගමනක් යම්සි කෙනෙක් යනවා නම් ඒ විශේෂ ඇල්මකින් විශේෂයෙන් ඉල්ලාගෙන කරන කර්මාන්ත කරන්න යන්නේ නැතිව තමන්ට පැවරුණ කර්මාන්තයේ විතරක් රාජකාරී විතරක් කරන මට්ටමකට කෙනෙක් යොමු වෙනවා නම් අන්න යාට සෑහෙන විවේකයක් උරුම කරගන්න පුළුවන්. ඒ වගේමයි මේ ලැබෙන විවේකයෙන් හිත හදාගන්න හිත දියුණු කරගන්න අවස්ථාව ගන්නත් පුළුවන්. ඉතින් එතකොට අන්න යාට අවසානයේදී භද්‍ර වූ මරණයක් උතුම් වූ මරණයක් සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙනවා කියලා සූත්‍රයේ සඳහන් වෙනවා. ඊට පස්සේ එනවා බස්සාරාමෝ හෝති බස්ස රතු බස්සාරාමතං අනියුත්තෝ. මේ බස්සාරාමෝ කියලා කියන්නේ විශේෂයෙන්ම කතා කර කර ඉන්න බුදුමාකාර ඇල්මක් ඇතම් කෙනෙක්ගේ හිතේ තියෙනවා. ඉතින් අද කාලේ කතා කිරීම කියන එක කිව්වහම ඉතින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කතා කිරීම සිද්ධ වෙනවා. දැන් ඉස්සෙල්ලනම් සාමාන්‍යයෙන් කතා කරන්නම් කෙනෙක්ව මුණ ගැහෙන්නම ඕනේ. මුණට මුණ ගැහෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඉතින් කතා කරන්නේ. ඉතින් ඒ නිසා එක්කෝ අනුන්ගේ ගෙදරකට යනවා, ගෙදරකට ගිහිල්ලා කතා කර කර ඉන්නවා. ඉතින් එහෙම තමයි නැත්තම් අපි හිතමුණ ආන පැන්තොටක ගිහිල්ලා කතා කර කර ඉන්නවා. නැත්තම් පාරේ යනකොට එනකොට කතා කර කර ඉන්නවා. රාජකාරී ස්ථානයකට ගිහිල්ලා කතා කර කර ඉන්නවා. ඉතින් මේ විදිහට කතා කර කර ඉන්නවා. නමුත් ඉතින් අද ඒ ස්ථානයකට නොගියත් කතා කර කර ඉන්න පුළුවන්. ඉතින් බොහොම පහසුවෙන් ගුවන් මේ දුරකථන ඇමතුමක් දීලා සෑහෙන වෙලාවක් පැය ගානක් තිස්සේ කතා කර කර ඉන්න පුළුවන්. සමහර ලාට එක්කෙනෙක් ඉන්නේ ලෝකේ හා කොනේ, අනිත් කෙනා ඉන්නේ ලෝකෙ මෙහා කොනේ. ඒත් ඉතින් කතා කර කර ඉන්න පුළුවන්. පැය ගණන් කතා කර කර ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් තවත් ක්‍රම දැන් තියෙනවා. එක්කෝ කෙටි පණිවිඩ මාර්ගයෙන් කතා කරන්න පුළුවන්. සම්නිවේදනය කරන්න පුළුවන්. ඉතින් මේ කතා කිරීමම තමයි ඉතින් තවත් ටිකක් එහාට ගිහිල්ලා ඔය ප්‍රවෘත්ති පත්‍ර මාර්ගයෙන් රූපවාහිනී මාර්ගයෙන් ඔය විවිධාකාර උපක්‍රම මාර්ගයෙන් අද තවදුරටත් අපි මේ සංනිවේදනය සිද්ධ කරන්නේ. දැන් එතකොට ඒ බඳු සංනිවේදනයකම කෙනෙක් ඇලිලා ඉන්නවා. අපි තුන් පැය ගාණක් තිස්සේ සංනිවේදනයේ කටයුතු වල නිරත වෙනවා. එක්කෝ කටින් කතා කර කර ඉන්නවා, නැත්නම් අපි තුමු කෙටි පණිවිඩ මාර්ගයෙන් කතා කර කර ඉන්නවා. ඉතින් අද තියෙනවා නාන ප්‍රකාර මේ අන්තර්ජාලය හා සම්බන්ධ උපක්‍රම, Facebook කියනවා, WhatsApp කියනවා, Instagram කියනවා. ඉතින් නාන ප්‍රකාර දේවල් තියෙනවා. ඉතින් ඔක්කොම හරහා ඉතින් කතා කර කර ඉන්න පුළුවන්. ඉතින් අපේ කාලය සම්පූර්ණයෙන්ම ඒවා වෙනුවෙන්ම සෑහෙන වැය වෙලා යනවා. ඉතින් එතකොට මෙන්න මේ sannivedanaya ගැන අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්නේ නැත්නම් අන්තිමට ඒවා වෙනුවෙන්ම අපේ මුළු ජීවිත කාලයම වැය වෙලා තියෙනවා. ඉතින් සමහර ලාවට කෙනෙක්ට ලැබෙන ඊමේල් පණිවිඩ ගත්තොත් ඉතින් සෑහෙන ප්‍රමාණයක් ලැබෙන්න පුළුවන්. ඉතින් ඒවටම ඊළඟට උත්තර බඳින්නයි, ඒවා සම්බන්ධයෙන් කරුණු විමසන්නයි, ඒවට කතා කරන්නයි ඉතින් මුළු දවසම ගත වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේකෙත් සීමාව දන්නේ නැත්නම් මෙන්න මේ sannivedanaye සීමාව අපි දන්නේ නැත්නම් එතකොටත් ඉතින් අපි ඒවායේම මිඩංගු වෙලා අපේ මුළු කාලයම ඒවට වැය වෙලා යනවා. ඒ නිසා ඒකේ අනිත් පැත්ත දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නනවා, න බස්සාරාමෝ හෝති න බස්ස රතෝ න බස්සාරාමතං අනියුත්තෝ. එහෙම ඒ කතාවටම ඇලිච්ච ගතියක්, අනිත් අයත් එක්ක සංනිවේදණයටම ඇලිච්ච ගතියක් ඒ තැනත්තාගේ හිතේ නැහැ. එයාට ඕනේ පොඩ්ඩක් අනිත් අයගෙන් නිදහස් වෙලා විවේකීව ඇතුළත කතාවත් සමනය කරගෙන වාසය කරන්න. හුඟක් කාලවලට සමහර ලාවට කෙනෙක් විවේකයක් ගන්න කියලා අපි හිතමු ටිකක් වෙන රටකට යනවා. එහෙම නැත්නම් ටිකක් ඈත ප්‍රදේශයකට යනවා. ඉතින් ඒ යනකොට ඔන්න පොතක් පතක් අරන් යනවා. ඊට පස්සේ මොකක් හරි අහන්න එකක් අරන් යනවා. බලන්න පත්‍රයක් අරන් යනවා. ඉතින් ගිහිල්ලා ඒ ඈත තැනකට ගිහිල්ලා ඉතින් ඕක බලනවා. පොත බලනවා. ඉතින් එහෙම ලබන විවේකයකුත් තියෙනවා. යම්සි කාය විවේකයක් තියෙනවා. හැබැයි චිත්ත විවේකයක් එතන ලැබෙන්නේ නැහැ. මොකද මනසින් තාම මොනා හරි කර කර තමයි ඉන්නේ. අපිට අර මුකුත් නොකර ඉඳීමේ කලාව තාම තේරලා නැහැ. ඉතින් අපි විවේකයක් ලැබනවා කියලා අපි කළා තියෙන්නේ අර කය පොඩ්ඩක් අර පුරුදු පරිසරයෙන් ඈත් කරගෙන තියෙනවා. ටිකක් ඈත ප්‍රදේශයකට, හුදෙකලා ප්‍රදේශයකට, නැත්නම් ගම්බද ප්‍රදේශයකට, මූදු වෙරළකට ඔන්න ගිහිල්ලා ඉතින් යම්සි කාය විවේකයක් ලැබනවා. හැබැයි ඒ වෙලාවෙදිත් මොනවා හරි බලබලා මොනවා හරි කියව කියව තමයි කාලය ගත කරන්නේ. ඒ නැතත් තවත් එහාට යනකොට තමයි අපිට කල්පනා වෙන්නේ මොනවා හරි කල්පනා කර කර තමයි කාලය ගත කරන්නේ. අපි එමු ඒ කාරණාවට අන්තිමට. ඉතින් මේ විදිහට අපි ඒ සමහරලාට කාය විවේකයක් ලබා ගත්තහමත් අපි නිරන්තරයෙන්ම කතා කර කර නම් ඉන්නේ. ඉතින් එතනත් අර ලැබෙන උත්කෘෂ්ඨ මට්ටමේ විවේකයක් අපිට ලබන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙතෙන්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කරන්නේ න බස්සාරාමෝ හෝති න බස්ස රතු. යම් කෙනෙක් ඉන්නවා එහෙම විශේෂයෙන් දිගින් දිගට කතා කළ යුත්තේ කතාව හොය හොයා යන ගතියක්, නිරන්තරයෙන්ම දුරකථනය පාවිච්චි කර කර කතා කරන ගතියක්, නිරන්තරයෙන්ම අන්තර්ජාලය පාවිච්චි කරගෙන කතා කරන ගතියක්, සම්බන්ධතා පවත්වන ගතියක්, නැත්නම් කෙටි පණිවිඩ යවන ගතියක්, අන්තර්ජාලයට ගිහිලා ඒකේ දේවල් බල බලා කාලය මිඩංගු කරන ගතියක් නැහැ. ඒ වෙනුවට තමන්ගේ කාලය ඉතිරි කරගන්න. මොනවද බැලිය යුත්තේ, මොනවද නොබැලිය යුත්තේ, මොනවද කතා කළ යුත්තේ, මොනවද කතා නොකළ යුත්තේ, කාත් එක්කද කතා කළ යුත්තේ, කාත් එක්කද කතා නොකළ යුත්තේ කියන එක ගැන එයා දන්නවා. ඉතින් එතකොට බැලුවහම අපි මේ අපේ ජීවිතයට සම්බන්ධ දේවල් මේ කියලා තියෙනවා. ඉතින් අපි ධර්මයේ පමණක් දැනගෙන මේක ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඉතින් මේක සාර්ථක වෙන්නේ නැහැ. අපි මේ කාරණා ඉගෙන ගන්න ඕනේ. ඒ වගේමයි කාරණා ඉගෙනගෙන අපේ ජීවිතය මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නන ඒ නිවරදි කල්ගත කිරීමට අනුව හදා ගන්නත් සිද්ධ වෙනවා. ඉතින් ඒ බඳු අන්දමින් අපේ ජීවිතය හැඩගස්ව ගත්තොත්, හදා ගත්තොත්, එහෙමනම් ඒ තැනත්තාට හොඳ කාලක්‍රියාවක්. ඒත හොඳ මරණයක්, භද්‍ර වූ මරණයක්, උතුම් වූ මරණයක් අත්පත් වෙනවා කියලා එතකොට මේ සූත්‍රයෙන් සඳහන් වෙනවා. ඊළඟට පෙන්වලා දෙන තුන්වෙනි කාරණය තමයි නිද්දාරාමෝ හෝති නිද්දාරතු. නිද්දාරාමතං අනියුත්තු. තවත් කෙනෙක් ඉන්නවා මේ නිදා ගන්න එකට තමයි පුදුමාකාර කැමැත්තක් තියෙන්නේ. ඉතින් ඒ සමහරලාවට බස් එකේදී නිදා ගන්නවා. එහෙම නැත්නම් වාහනයකදී නිදා ගන්නවා, කෝච්චියෙත් නිදා ගන්නවා, ගෙදර ඇවිල්ලත් නිදා ගන්නවා. පොතක් පතක් බලනකොටත් එහෙම නිින්දට වැටෙනවා. භාවනාවට ගිහිල්ලත් භාවනාවදී නිදා ගන්නවා. භාවනාව කියලා හිතන්නේ සමානවට නිදාගන්නේ. ඉතින් අන්න ඒ වගේ පුදුමාකාර ඇතම් කෙනෙක් ඉන්නවා මේ නිදාගන්න හරිම කැමැත්තක් තියෙනවා. ඉතින් ඒ ඇයට පොඩ්ඩක් වහිනවා නම් ඉතින් නිදාගන්න හිතෙනවා. ටිකක් එදා දවසේ හීතල නම් ඒත් ඉතින් නිදාගන්න හිතෙනවා. තවත් විදිහකට එදා හොඳටම පායල නම් ඉතින් එළිය ගිහිල්ලා වැඩක් කරන්න බෑ, පොඩ්ඩක් ඇල වෙලා ඉන්න ඕනේ කියලා ඔන්න නිදාගන්න යනවා. ඉතින් මේ විදිහට ටිකක් ඇඟපත රිදෙනවා නම් දැන් ටිකක් සැතපෙන්න ඕනේ කියලා ඔන්න සැතපෙනවා. දැන් ටිකක් මේ ආහාර අනුභව කරපු ගමන් ටිකක් මේ බත් මත තියෙනවා, දැන් ඉතින් වැඩක් කරන්න බෑ කියලා ඉතින් ඔන්න නිදා ගන්නවා. ඉතින් එහෙමත් නැත්නම් ඉතින් ටිකක් ඇඟේ පතේ යම්සේ අමාරුවක් තියෙනවා, මට දැන් ටිකක් අසනීපයි, විවේක ගන්න ඕනේ කියලා ඔන්න නිදා ගන්නවා. ඉතින් මොනවා හරි හේතුවක් ඉදිරිපත් කරගෙන නිදා ගන්න එක තමයි කරන්නේ. ඉතින් ඒ නිසා කෙනෙක්ගේ මේ තියෙන නිදා ගැනීමට තියෙන ඇල්ම නිරන්තරයෙන්ම අර මොකක්වත් වැඩක් නොකර නිදා ගන්නවා කියන එක එකාතකින් බැලුවම අර කම්මාරාමතාවයේ තියෙන අනිත් පැත්ත කියලා කියන්න පුළුවන්. කම්මාරාමතාවයේ තියෙන පුළුවන් තරම් වැඩවලම නියැලිලා කිසිම විවේකයක් ලබා ගන්න නැතුව එක වැඩක් ඉවරනකොට තව වැඩක් පටලවගෙන එහෙම ගත කරන ජීවිතයක්. නිද්දාරාමතාවයේ තියෙන එක අනිත් පැත්ත, නිරන්තරයෙන්ම මොකක්වත් කරන්නේ නැතිව නිදා ගැනීම තුලින්ම කාලය ගත කිරීම. ඉතින් එතකොට ඇතම් කෙනෙක් ඉන්නවා මේ වන්දමින් නිදා ගැනීමටම ඇලිච්ච චරිත. ඉතින් අය මොකක්වත් ඒ පැවරිච්ච වැඩක්වත් කරන්න කැමති නැහැ. නිදා ගන්නව තමයි කැමැත්ත. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණාවත් අපි අපේ ජීවිතවලින් අයින් කරගන්න, ප්‍රමාණය දැනගෙන නිදා ගන්න එහෙමනම් උත්සාහන්ත වේ යුතුයි. හැබැයි මේකේ තවත් දෙයක් තියෙනවා. අපි අපේ මේ ශරීරයට යම්කිසි විවේකයක් ලබා දෙන්නත් අවශ්‍යයි. විශේෂයෙන්ම භාවනාවක නිරත වෙනකොට, ආනාපාන සතිය වඩනකොට මට මතකයි අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා, විශේෂයෙන්ම ආනාපාන සතිය වගේ භාවනාවක් වඩනකොට අවම තරමින් පැය 5ක්වත් නිදාගන්න කියලා. ඒ නිසා අපි නිදාගත්ත යුත්තේ කොපමණ කාලයක්ද, තමන් කරන කටයුතු වලට සාපේක්ෂව කොපමණ කාය විවේකයක් අපිට ලබා දිය යුතුද කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න අවශ්‍යයි. ඒ නිසා අද තියෙන තවත් ප්‍රශ්නයක් තමයි කෙනෙකුට නිින්ද යන්නේ නැහැ. මොකද මුළු දවස පුරාම තොරතුරු ගෝණි ගණන් ඔළුවට දාගත්තාම අර ඒවම නැවත නැවත ඇඳට ගියාම ඔළුවට එනවා. වෙච්ච සංසිද්ධීන් ඔක්කොම මතක් වෙනවා. මේ රටේ දේවලුත් මතක් වෙනවා, ඉන්දියාවේ දේවලුත් මතක් වෙනවා, චීනයේ දේවලුත් මතක් වෙනවා, ඇෆ්ගනිස්තානයේ දේවලුත් මතක් වෙනවා. ඉතින් ඕවා මතක් කර කර මතක් කර කර ඉන්නවා මිසක් නින්දට යටෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අද කාලේ මිනිස්සෙයින්ට නිදා ගන්න තියෙන සුවයත් නැත්තම් ඒ නිදා ගන්න තියෙන හැකියාවත් ටික ටික අහිමි වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා ආධ්‍යාත්මික ගමනකදී අපි මේ දේවල් සමවර කරගෙන යන එක තමයි වඩා වටින්නේ. ඒ වගේමයි තවත් පැත්තකින් කියන්න පුළුවන්, අපි සතිමත් භාවය දියුණු කරගෙන යනකොට මේ යම් වකවානුවලදී නිින්ද යන්නත් පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් බොහොම රාජකාරී බහුල පරිසරයක ඉඳලා කෙනෙක් භාවනා වැඩසටහනකට එහෙම සම්බන්ධ වෙනකොට ඉතින් මුල් දවස් දෙක තුනේ හුඟක් වෙලාවට නිින්ද යනවා. ඉතින් ඒක වළක්වන්න බැරි තරම් මොකද ගත කරලා තියෙන්නේ බොහොම කාර්ය බහුල ජීවිතයක්, වගකීම් බහුල ජීවිතයක්. නිරන්තරයෙන්ම රාජකාරිවලම මිඩංගු වෙච්ච ජීවිතයක්, කිසිම නිදහසක් නොමැති ජීවිතයක්. ඉතින් ඒ බඳු කෙනෙක් ඇවිල්ලා ආරණ්‍ය සේනාසනයකට ඇවිල්ලා, එහෙමත් නැත්නම් යම්කිසි භාවනා මධ්‍යස්ථානයකට ඇවිල්ලා භාවනාවක් කරන්න ගත්තාම තියාට නිින්ද යනවා. මොකද කරන්න දෙයක් නැහැ. හිත අවදියෙන් තිබිලා තියෙන්නේ හිතට පැවරිච්ච වගකීම් නිසා. හිත අවදියෙන් තිබිලා තියෙන්නේ නිරන්තරයෙන්ම රූප පෙන්න පෙන්න සද්ද ආහාහ අර හිත උසි ගන්නපු නිසා. හිතට එක්තරා අන්දමක කලබලයක් ඇතුළත් කරපු නිසා තමයි හිත අවදි වෙලා තිබිලා තියෙන්නේ. දැන් සතිමත් බව දිනු කරද්දී, භාවනාවක් වඩද්දී ඒ කලබලකාරී ගතිය තමයි හිතේ අඩු කරගෙන යන්නේ. හිත තැම්පත් වෙවි යන්නේ. හිත සමනේ වෙවි තමයි යන්නේ. ඒ වගේමයි කරන්න දෙන වැඩෙත් හරිම ඒකාකාරී වැඩක්. හුස්ම දිහා බලනවා කියලා කියන්නේ, එහෙමත් නැත්නම් තමන්ගේ පාදයේ ස්පර්ශය දිහා බලනවා කියලා කියන්නේ, පිම්බීම හැකිලිම දිහා බලනවා කියලා කියන්නේ, කිසිසේත්ම එකපාරටම ආස්වාද ජනක බොහොම උද්වේගකර දෙයක් නෙමෙයි. බොහොම නොසලකා හැරෙන තරම් සාමාන්‍ය දෙයක්. ඉතින් මේ බඳු සාමාන්‍ය වැඩක් මේ හිතට පැවරුවාම යාට ඉතින් හරිම කම්මැලි. ඉතින් ඒ නිසා යා නින්දට වැටෙනවා. ඉතින් මේ తত্ত্বය නැත්නම් මේ තීන මිද්දේන් මතුවෙන తত্ত্বය ක්‍රමානුකූලව තමයි අපි සාර්ථකව ජය ගන්න තියෙන්නේ. ඒක පාටම අපි මේ අවස්ථාවේදී නැගිටලා හැම තිස්සෙම ඉතින් සක්මනටම ගිහිල්ලා හරියන්නේත් නැහැ. හැබැයි ඉතින් නිරන්තරයෙන්ම නිදාගන්නේ නැතුව සක්මනට යන එක නම් වටිනවා. හැබැයි ටික ටික සතිමත් බව දියුණු කර කර දියුණු කර කර යන ගමනේදී එයාගේ හිතේ එක්තරා අන්දමක සංවේදී බවක් ඇති වෙනවා. සංවේදී බවක් ගොඩනැගීගෙන එනවා. ඒ නිසා මුල් කාලේදී ටිකක් වැඩිපුර නිින්ද යන්න ඉඩ තියෙනවා භවනා කරද්දී. හැබැයි ටික ටික ඒ නිින්ද යන ප්‍රමාණය අඩුවීමක් යෝගාවචරය අත්දකින්න ඕනේ. අපි හිතමු හිත ටිකක් සකස් කරගෙන එනවා, ආනාපාන සතියක් වඩනවා, හුස්ම රැල්ල හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඒ හුස්ම රැල්ල හොඳට බලාගෙන ඉන්නකොට ඒක සංසිඳෙනවා. සංසිඳෙනවත් එක්ක තමන් දන්නේ ඕන තමන්ට නිින්ද ගිහිල්ලා. ඉතින් මේක වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බහුලව සිද්ධ වෙන දෙයක්. හැබැයි ඉතින් ඊළඟ අවස්ථාවේදී උත්සාහවන්ත වෙනවා. අපි තුන් මේ නිින්ද යාම සිද්ධ වෙන ඔන්න විනාඩි 45කට පස්සේ. පැය කාලක් විනාඩි 20ක් විතරම ඔන්න නිදි. ඊට පස්සේ ඔන්න ආයිත් උත්සාහවන්ත වෙනකොට ඊළඟ දවසේ උත්සාහවන්ත වෙනකොට ඔන්න විනාඩි 40ක් යනකොට ඔන්න නිින්ද ගිහිල්ලා. අර තත්ත්වෙට හිත ඇවිල්ලා තිනවා. හැබැයි නිින්දට වැටිලා. හැබැයි ඉතින් විනාඩි 20ක් නිදාගෙන නැහැ. හැබැයි ඔන්න විනාඩි 15කින් Tamanට අවදි වීමක් සිදු වෙලා. ඉතින් අපි හිතමු ඊළඟ දවසේ මේ කටයුත්තේ නිරත වෙනවා. එතකොට අන්න ආයෙත් විනාඩි අපි හිතමු විනාඩි 40කදී ඔන්න ආයෙ නිින්ද ගියා. ඉතින් විනාඩි 15ක් නිදාගෙන ඉඳලා නැහැ. විනාඩි 10කදී ඔන්න Tamanට සිහිය එනවා. ඊළඟ දවසෙත් අපි හිතමු කටයුතු කරද්දී එයා ටික ටික භාවනාව දියුණු කරගෙන යනවා. පරයන්ක භාවනාවේ නිරත වෙනවා. ආස්වාස ප්‍රස්වාස සංසිඳනවා. අපි හිතමු ඔන්න විනාඩි 35කදී ඔන්න ආස්වාස මේ ප්‍රස්වාස සංසිඳනවා. ඊට පස්සේ ඔන්න ආයෙ නිින්ද යනවා. ඊට පස්සේ විනාඩි 10කින් ඔන්න ආයෙ මතක් වෙනවා. ආයෙත් හොඳට අවදි වෙලා එනවා. ඊළඟ අවස්ථාවේදී අපි ගත්තොත් එයා විනාඩි 30කින් විතරේ තත්ත්වෙටපත් වෙනවා. හැබැයි විනාඩි 5ක් නිින්ද යනවා. ඊට පස්සේ ඔන්න ආයෙ අවදි වෙනවා. ආයෙත් ඔන්න අවදි වෙලා කාලය ගත කරනවා. ආයෙත් ඔන්න නිින්ද යනවා. ආයෙත් පොඩි වෙලාවක් නිින්ද කියලා ආයෙත් ඔන්න අවදි වෙනවා. ආයෙත් පොඩ්ඩක් නිින්ද යනවා. ඉතින් ඔය විදිහට සකස් වෙනවා. ඊට පස්සේ ඔන්න විනාඩි 30කින් ඒ තත්ත්වෙටපත් වෙනවා. හැබැයි නිින්ද යන්නේ නැහැ. ඔන්න ඔය වගේ ප්‍රායෝගිකව අපේ භවනාවේ සිද්ධ වෙන පුංචි පුංචි වෙනස්කම් තේරුම් ගන්න අවශ්‍යයි. සම්පූර්ණයෙන්ම අපේ වේලාවදී නැගිටලා යන්න ගියොත් මේ කාල පරිච්ඡේදය අපිට තරණය කරන්න බෑ. ඒ කියන්නේ හිතේ වමනා කරන සංවේදී බව තීන මිද්දේ තරණය කිරීම අපිට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි දෙපැත්තම පරිහරණය කරන්න සිද්ධ වෙනවා. Tamanට හොඳටම තේරෙනවා නම් මෙතෙන්ද හිත ගොඩ ගන්න බෑ. තීන මිද්දේටමයි යන්නේ. නිදිබර ගතියමයි එන්නේ. එහෙමනම් ඉතින් සක්මනට යන එක සුදුසුයි. හැබැයි ඒ වෙනුවට තමන්ට තේරෙනවා නම් නෑ මෙතන මට පොඩ්ඩක් දැන් ඉස්සරහට යන්න පුළුවන්. නිින්ද ගියාට කමක් නෑ. මේකෙන් මට ඉක්මනට ගොඩ එන්න පුළුවන්. මේක මං හදන්න ඕනි කියලා ඒ අදිෂ්ඨානය ඇති වුණා නම් ඉතින් මේක තරණය කරගෙන මං කියපුව ඒ උදාහරණයට අනුව එබඳු අන්දමකින් එබඳු රටාවකින් කෙනෙක්ගේ ඒ නිින්ද කියන එක පොඩ්ඩ මගහැරලා යනවා. ඉතින් ඒ වගේමයි ඇතම් කෙනෙක් හොඳට සතිමත් බව දියුණු කරන්න පටන් ගත්තට පස්සේ නිින්ද යන්නේ නැති ප්‍රශ්නත් මතුවෙනවා. විපස්සනාවක් වඩන්න ගත්තාම හොඳට හිත අවදිමත් වෙනවා, සතිමත් බව තීව්‍ර වෙනවා. එතකොට සමහර ලාවට රැයට නිදා ගන්න ගියාට නිින්ද යන්නේත් නැහැ. ඉතින් ඒ බඳු ප්‍රශ්නත් තියෙනවා. හැබැයි ඉතින් ඒ මට්ටමේට එනකොට යෝගාවචරයා සෑහෙන්න පරිණත වෙලා භාවනාවේ යම් යම් අත්දැකීම් ලැබලා ඒ වගේමයි සතිමත් බව හොඳට තීව්‍ර වෙලා විශේෂයෙන්ම විපස්සනාවකුත් වැඩිලා තියෙනවා නම් එයා දන්නව අවදි වෙච්ච අවස්ථාවකදී වුණත් හිත විවේකයෙන් පවත්වන්න. ඒ නිසා රැයට නිින්ද නොගියයි කියලා ඇතැම් වෙලාවට ලොකු අසහනකාරී ගතියක් පීඩාකාරී ගතියක් එයාට නොදැනෙන්න පුළුවන්. මොකද හිත තියෙන්නේ සාමාන්‍යයෙන් විවේකයෙන්. ඒ නිසා දවල් කාලයේ වුණත් හිත විවේකයි නම් රාත්‍රී කාලයේ විශේෂයෙන්ම දීර්ඝ නිින්දක් නොලැබුවා කියලා ලොකු ප්‍රශ්නයක් මතුවෙන එකක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැය දෙකයිලු සැතපීලා තියෙනවා. ඒ නිසා අපිට තේරෙනවා හොඳ කාය විවේකයක්, චිත්ත විවේකයක්, උපදි විවේකයක් ලබන තැනැත්තෙක් ඒ පැය ගාණක් නිදාගත යුතුයි කියලා නියමයක් නැහැ. මොකද ඒ යෝගාවචරය සෑහෙන චිත්ත විවේකයක්, උපදි විවේකයක් භුක්ති විඳිනවා. ඉතින් කාර්ය බහුල මට්ටමේදී පවා උපදි විවේකයක් තියෙනවා නම්, චිත්ත විවේකයක් තියෙනවා නම්, ඉතින් එතකොට තියෙන්නේ එකතකින් තවත් පැත්තක් අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා විශේෂයෙන් සඳහන් කරනවා ඒ මුනි සූත්‍රය ආදී ඒ තවකුත් අනිකුත් සූත්‍ර අනුසාරයෙන් අපිට හිතා ගන්න පුළුවන් ඒ රහතන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේලා, උන්වහන්සේලා විවිධාකාර රාජකාරී කටයුතු වල එහෙමත් නැත්නම් බොහොම කාර්ය බහුලව කටයුතු වල නිරත වෙලා තියෙනවා. හැබැයි ඇතුළත කතාව සමනය කරගෙන එම නැත්නම් ඇතුළත සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද කරගෙන. ඉතින් ඕනතරම් අනිත්‍යයත් එක්ක කතා කරලා තියෙනවා. හැබැයි ඇතුළත නිශ්ශබ්ද කරගෙන. ඉතින් මේවා තියෙනවා එක්තරා අන්දමක බොහොම ගැඹුරු පැති අපිට පොඩ්ඩක් සාකච්ඡා කරන්න. කෙසේ නමුත් අපි දැන් මේ කතා කරපු නිද්දාරාමතාවය, නිද්‍රාවකටම නැත්නම් බොහොම උදාසීන ජීවිතයකටම, කම්මැලි ජීවිතයකටම යන්නේ නැතුව බොහොම කාර්යශූර වෙලා ඒ තමන්ට වමනා කරන කටයුතු සාක්ෂාත් කරගන්න, ඉෂ්ට කරගන්න කෙනෙක් උත්සාහවන්ත විය යුතුයි කියන එක ඉතින් ඒ අනුව තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ පෙන්නනවා සංගනිකාරාමෝ හෝති සංගනිකාරතෝ සංඝා සංගනිකාරාමතං අනියුත්තු. තවත් කෙනෙක් ඉන්නවා පුළුවන් තරම් අනිත්‍යයත් එක්ක ඉන්න හරි කැමති. බොහෝ පිරිසක් ඇසුරු කරන්න කැමති. තමන්ට ලොකු පිරිසක් ඉන්නවා කියලා පෙන්වන්න හරි කැමති. ඉතින් මේක ඉතින් අද කාලේ බැලුවම දේශපාලනඥයින්ට හරමේ ඉතින් යොදන්න පුළුවන්. කෙසේ නමුත් අර තමන් ලොකු පිරිසක් එක්ක වාසය කරන එක, තමන්ට ලොකු අනුගාමිකයින් පිරිසක් ඉන්නවා කියන එක, ලොකු ගෝල බාල පිරිසක් ඉන්නවා කියන එක ඉතින් සමාජලාවට කෙනෙක් තමන්ගේ උජාරුවට නැත්තම් තමන්ව හුවා දක්වන්න ඉතින් පාවිච්චි කරන දෙයක්. ඒ නිසා ඒකේ අනිත් පැත්ත සාරිපුත්ත මහ රහතන් වහන්සේ පෙන්නනවා න සංගනිකාරාමෝ හෝති න සංගනිකාරතෝ න සංගනිකාරාමතං අනියුත්තු. ඉතින් එහෙම ලොකු පිරිසක් ඇසුරු කරගෙන ඒ පිරිසේ ලොකු නායකත්වයක් විදහා පෙන්වමින් එහෙම ඉඳීමේ උවමනාවක් නැහැ. තමන්ට හුදෙකලා වෙන්න පුළුවන්. තමන්ට තනියෙන් වාසය කරන්න පුළුවන්. අනිවාර්යෙන් පිරිසක් ඇසුරු කළ යුතුයි කියලා නියමයක් පෙන්වන්නේ නැහැ. ඒ නිසා ලොකු පිරිසක් ඇසුරු කරන්න ගියාමත් තමන්ට එකාතකින් රාජකාරී පැවරෙනවා. ඒ පිරිසේ ප්‍රශ්න වලට උත්තර දෙන්න සිද්ධ වෙනවා. ඒ පිරිසේ පැන නගින විවිධාකාර ගැටලු වලට විසඳුම් හොයන්න සිද්ධ වෙනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මෙතෙන්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වන්නේ එබන්දු විශාල පිරිස ඇසුරක් කරන්න නැතුව වාසය කිරීමේ තියෙන වැදගත්කම. ඊට පස්සේ පෙන්වනවා න සංසග්ගාරාමෝ හෝති න සංසග්ගාරතෝ න සංසග්ගාරාමතං අනියුත්තු. එහෙම නැත්නම් ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත සංසග්ගාරාමෝ හෝති සංසග්ගරතෝ සංසග්ගරාමතං අනියුත්තු. කෙනෙක් ඉන්න හැමතිස්සෙම කාත් එක්ක හරි ඉන්න ඕනේ. ලොකු පිරිසක් නෙමෙයි මෙතෙන්දී කතා කරන්නේ. හැබැයි ඉන්නවා කීප දෙනෙක් හැමතිස්සෙම ඉතින් එයත් එක්කම තමයි ඉන්නේ. එක්කෝ ඉතින් මේ දුරකථනයෙන් කතා කරනවා, එක්කෝ ඉතින් හම්බෙලා කතා කරනවා, නැත්නම් ආපන ශාලාවකට ගිහිල්ලා කතා කරනවා. ඉතින් යා නැතුවම බෑ. ඉතින් ඒ බඳු ඇලිච්ච ජීවිතයක්, කාට හරි ඇලිච්ච ඇලිලා ගත කරන ජීවිතයක්. ඉතින් එතනත් අර තමන් තුල තියෙන ආත්ම විශ්වාසය ගොඩ නැගින්නේ නැහැ. මොකද හැම තිස්සෙම හැම දෙයක්ම ඉතින් එයාගෙන් අහලමයි කරන්නේ. එයාම ඉන්න ඕන ඉතින් හැම දෙයකටම නිකන් තමන්ගේ ජීවිතේ නිකන් එයාට බාර දුන්නා වගේ. ඉතින් එතකොටත් තමන්ගේ තියෙන සාධීනත්වය නැති වෙනවා. ඒ වගේමයි සමහර ලාවට ඉතින් එයාගේ කටයුතු වලත් නිරත වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි ඒ තමන්ට ලැබෙන විවේකයත් අහිමි වෙනවා. මොකද නිරන්තරයෙන්ම ඉතින් අර ඇලි ගැලි වාසය කිරීමක් ඒ ලොකු පිරිසක් නොවුනට ඉන්න ටික දෙනාට ඇලි ගැලි වාසයක්. එතකොට මෙන්න මේ ඇලි ගැලි වාසය කිරීම කියන එක මේ අධ්‍යාත්මික ගමනකදී ඒ තරම්ම සුදුසු වෙන්නේ නැහැ. තමන්ට පුළුවන් වෙන්න ඕනේ අවශ්‍ය වෙලාවකට හුදකලා වෙන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඇතැම් වෙලාවට කාටවත් දන්නන්න නැතුව පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ අර සමාල්ලාවට මාස ගාණක් ධර්මය දේශනා කරන්න නැතුව තමන් වහන්සේට පිණ්ඩපාතේ විතරක් අරගෙන ඉන්න භික්ෂුන් වහන්සේ කෙනෙකුට එන්න කියලා කිසි කෙනෙකුට අවවාද අනුශාසනා දෙන්නේ නැතුව මාස ගණන් සමාහලාවට බුදුරජාණන් වහන්සේ හුදේකලාව වාසය කළා තියෙනවා. ඉතින් මේ වගේ ආදර්ශ වලින් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ බුදු වෙලත් ඒ හුදේකලා ජීවිතයේ තියෙන වටිනකම පෙන්ලා දීලා තියෙනවා. ඉතින් මේක හැබැයි තවත් පැත්තක් අපි තේරුම් ගන්න අවශ්‍යයි. අපි විශේෂයෙන්ම විපස්සනා භාවනාවක් වගේ දෙයක් වඩනකොට හුදේකලා වගේම පිරිසසුරත් පවත් ගන්න අවශ්‍යයි. මොකද ජීවිතේ නැත්තම් දවසේ යම් කාලයක් වෙන් කරගන්න පුළුවන් නම් අපිට මෙන්න මේ අවස්ථාවන් වලදී මට පිරිසසුරට යන්න වෙනවා. ඒ පිරිසසුරු කරද්දී මට පුළුවන් මගේ හිත හැසිරෙන්නේ කොහොමද? හිතේ මොන වගේ ප්‍රපංච විතර්ක කෙලෙස් මතු වෙනවද කියලා බලන්න ප්‍රායෝගික අවස්ථාවක් ලබා ගන්න ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර අනිත් අය දන්නේ නැහැ මෙයා මේ පිරිසක් ඇසුරු කරන්නේ මේ හේතුව සඳහායි කියලා. නමුත් ඒත නැත්තා ප්‍රයෝජනෙ සලකලා තමයි ඒකත් පාවිච්චි කරන්නේ. ඒකට එහෙමනම් බැලුවාම විපස්සනා යෝගාවචරයේ එක අතකින් දක්ෂ වෙන්න අවශ්‍යයි. කොහොමද තවත් කෙනෙක්ව ඇසුරු කරද්දි නැත්තම් පිරිසක් ඇසුරු කරද්දි තමන්ගේ හිත කොහොමද කටයුතු කරන්නේ? ඒ විදිහට බැලුවාම එයා පිරිස ඇතුලේ ඉඳද්දිත් නැත්තම් පිරිසක් අතර ඉඳද්දිත් එයා ඉන්නේ හුදකලාව කියලා කියන්න පුළුවන්. එයා ඉන්නේ යාගේ හිත දිහා බලාගෙන. එයා ඉන්නේ යාගේ හිත කොහොමද ප්‍රතික්‍රියා කරන්න කියලා බලාගෙන. අපි තුම අපි යම්සි රැස්වීමකට සහභාගී වෙනවා. ඉතින් රැස්වීමේ යම් යම් කාරණා ඉදිරිපත් වෙනවා. එතකොට අපේ හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? ඒ කරුණ ඉදිරිපත් කරන කෙනා කෙනෙහි වෛරයක් හිතේ ඇති වෙනවද? ද්වේෂයක් හිතේ පහළ වෙනවද? නොරුස්නා ගතියක් හිතේ පහළ වෙනවද? එහෙම නැත්නම් ඒ කියන කෙනා කෙනෙහි විශේෂ ඇල්මක් ඇති වෙනවද? ගෞරවයක් ඇති වෙනවද? එහෙම නැත්නම් ඒ කියන කාරණාවලට ඉක්මනටම ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන්න තමන්ට හිතෙනවද? ආවේගශීලී වෙනවද අපේ හිත? කියලා ඔය වගේ විවිධ අන්දමින් අපිට අපේ හිත දිහා නිරීක්ෂණයක් කරන්න පුළුවන් පිරිසක් එක්ක එබඳු රැස්වීමකට සහභාගී වෙනකොට. එහෙමත් නැත්නම් අපි තවත් කෙනෙක් එක්ක කටයුතු කරනකොට පිරිසක් එක්ක කටයුතු කරද්දී එතෙන්දී ඇතම් කෙනෙක් ඔන්න අපිට ප්‍රශංසා කරනවා, අපිව ඉස්සරහින් තියාගන්නවා, අපිට මුල් පුටුව දෙනවා. එතකොට අපේ හිතේ මාන්නයක් පහළ වෙනවද? එහෙම නැත්නම් ඇතම් කෙනෙක් අපිව නොසලකා හරිනවා, කිසිම තැනක් දෙන්නේ නැහැ, අපෙන් කිසි දෙයක් අහන්නේ නැහැ. ඉතින් ඒ වගේ තැනකදී ඒ වගේ මට්ටමකදී අපිව නිකන් අපිට අපේ හිතේ නොරුස්නා ගති පහළ වෙනවද? ඒ තැනත්තා කෙරෙහි අප්‍රසාදයක් අපේ හිතේ ඇති වෙනවද කියලා. ඉතින් එහෙමනම් අපිට අපේ හිතම පරීක්ෂා කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා පිරිස් ඇසුරේ තියෙන වටිනාකමත් විශේෂයෙන්ම විපස්සනා යෝගාවචරින් තේරුම් ගැනීම අවශ්‍යයි. ඉතින් මේ නිසා මේ සංසග්ග්‍රාමතාවයෙන් අදහස් වෙන්නේ නැහැ. නැත්තම් සංසග්ග්‍රාමතාවෙන් මිදී වාසය කිරීමෙන් මේ අදහස් වෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම අපි කිසි කෙනෙක් ඇසුරු නොකර මුළු ජීවිත කාලෙම හුදකලාම වාසය කළ යුතුයි කියලා. සමහරලාවට එබඳු හුදකලා ගමනක යම් යම් අවැඩකාරී ගතියකුත් තියෙනවා. මොකද ඇතැම් වෙලාවට අපි දරණ දෘෂ්ටියක අපි හිර වෙන්න පුළුවන්. අපි හිතාගත්ත දෙයම නිවැරදියි කියලා ඒක දැඩිව ග්‍රහණය කරගන්න පුළුවන්. ඒ වගේමයි අපි සමහරලාට අපිව අදි탁සේරුවකට දාගෙන අපි අහවල් මට්ටමේ දැන් ඉන්නේ කියලා හිතින් හදාගන්නත් හිතින් මවා ගන්නත් පුළුවන්. නමුත් ඒ එබඳු නොමග යාමක් සිද්ධ වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට පිරිසක් ඇසුරේ ඉන්නකොට සමහරවිට වැඩිහිටියෝ ඉන්නවා, සමහරවිට තමන්ට වඩා දැනුවත් අය ඉන්නවා. ඇතැම් වෙලාවට කල්යාණ මිත්‍රත්වයෙන් ඒ අය එක කියලා දෙන්නත් ඉඩ තියෙනවා. තවත් වෙලාවකදී ඒ සිදුවෙන පිරිස අතර සිදුවෙන යම් යම් සිදුවීම් වලදී තමන්ගේ හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? තමන්ට නැවතත් කේන්තියන්නේ කොහොමද? තමන්ගේ හිතේ රාගයක් පහළ වෙන්නේ කොහොමද? තමන්ගේ හිතේ නොරුස්නා ගතියක් පහළ වෙන්නේ කොහොමද? තමන්ගේ හිතේ මාන්නක්කාරකමක් පහළ වෙන්නේ කොහොමද කියලා අර බොහොම අවංකව නිහතමානීව තමන්ගේ හිත බලන්න උත්සාහවන්ත වෙන යෝගාවචරයෙකුට ඒ බඳු මේ පිරිසක් ඇසුරේ ජීවත් වෙනකොට ඒකේ වාසියක් තියෙනවා. ඒ නිසා සතිමත් භාවය දියුණු කරගෙන සතිපට්ඨානයක් වඩාගෙන විපස්සනාවක් දිගට දියුණු කරන යෝගාවචරයෙක් ඒ පිරිසක් ඇසුරේ ඉඳලත් ඒ ප්‍රයෝජනෙයි ගත යුතුයි. ඒ වගේමයි හිත නැවත සකස් කරගන්න නැත්නම් ඒ පිරිසක් ඇතුරේ සිටීම තුළින් හිතේ ගොඩනැගෙනම් යම්කිසි ආයාස කරගතියක්, වෙහෙස කරගතියක් නැවතත් ඇතුලේ කතාවක් පටන් ගත්තා නම් ඒක නැවතත් සමනය කරගන්න හුදකලාවකුත් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා හයවෙනි කාරණය. පපංචාරාමෝ හෝති පපංචරතෝ පපංචාරාමතං අනියුත්තු. ඒතර ඔන්නතන තමයි 6 වෙනි කාරණේ විදිහට තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ මෙන්න මේ ප්‍රපංචයේහි ඇලී වාසය කිරීම. ඒකටම ගැලී වාසය කිරීම, ඒ කතන්දර ගෙතීමට පුදුම ආසාවක් දැක්වීම කියන මෙන්න මේ කාරණාව මතක කරලා තියෙනවා. ඉතින් මෙතන තමයි අපි මේ ටිකේ කතා කරන මේ සාකච්ඡාවේ මේ මාතෘකාවේ හරය හම්බ වෙන්නේ. එතකොට මෙතෙන්දී මහා සාරිපුත්ත මහ රහතන් වහන්සේ පෙන්නන්නේ අපේ හිතේ තියෙන මෙන්න මේ ප්‍රපංච කෙරෙහි පුදුමාකාර ඇල්මක්. අර සියල්ල නැතත් අපි හිතමු එයාට විශේෂ කර්මාන්තයක් දැන් පැවරිලා නැහැ, විශේෂ කාර්යයක් පැවරිලා නැහැ. ඒ වගේමයි තවත් කෙනෙක් එක්ක කතා කරන්නත් දැන් අවස්ථාවක් නැහැ. ඒ වගේමයි නිදාගෙනත් නෙමෙයි ඉන්නේ. ඒ වගේමයි ලොකු පිරිසක් ඇත්තෙත් නැහැ. ඇසුරු කරන්න කියලා ළඟම මේ හිතවතෙක් ඇත්තෙත් නැහැ. ඒ බඳු අවස්ථාවකදී ඒත් ඉතින් අපේ හිතට විවේකයක් නැහැ. ඒක තමයි පොඩ්ඩක් ගැඹුරින් හිතා බැලිය යුත්තේ. අතර මේ කාරණා හය ගොනු කරගෙන යනකොට අපිට පේනවා බොහොම සූක්ෂම සූක්ෂම මට්ටම් වලින් තමයි අන්තිමට අන්තිමට මේ කාරණා ගොඩනැගිලා තියෙන්නේ. එතකොට මේ 6 වෙනි කාරණාව අතිශය වැදගත් කියලා කියන්න පුළුවන්. ඒකට කිට්ටු කරන්නවත් බෑ. සාමාන්‍ය අර ඇලී ගැලී වාසය කරන නිරන්තරයෙන්ම කටයුතු වලටම කාරණා නැත්තම් කර්මාන්තවලම නිරත වෙන කෙනෙකුට මේ බඳු දෙයක් හිතා ගන්නවත් බෑ. නමුත් ක්‍රමානුකූලව අධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙන සතිමත්භාවයේ සතිපට්ඨානයේ දියුණු කරන විපස්සනාවක් වඩන යෝගාවචරයෙකුට තමයි මේ කාරණාවල පෙළ ගැස්සීමේ පවා තියෙන ගැඹුර තේරෙන්න පටන් ගන්න. ඒතර මෙන්න මේ 6 වෙනි කාරණාව තමයි සූක්ෂම කාරණා වශයෙන් අපිට හඳුනා ගන්න තියෙන්නේ. දැන් අනෙකුත් කටයුතු වල නිරත වීම තුලින් හුඟක් වෙලාවට මේ 6 වෙනි කාරණාවට තමයි පැමිණෙන්නේ. අපි හිතමු නිරන්තරයෙන් කර්මාන්ත අපිට පැවරෙනවා නම්, නිරන්තරයෙන් අපි කර්මාන්ත ගිහිලා හොයනවා නම්, කර්මාන්ත ඉල්ලගෙන කරන්න යනවා නම්, ඉතින් එතකොට හිත තමයි කියවන්න පටන් ගන්න. හිතට තමයි නිදහසක් නැත්තේ. මොකද එක වැඩක් කරනකොට ඒ වැඩේ ගැන හිතනවා. ඔන්න තව වැඩක් ඊළඟට ඒ හිතින් හදනවා. සැලසුම් කරනවා. ඊට පස්සේ ඔන්න ඒ වැඩේ පටන් ගන්නවා. ඉතින් ඒව ගැනත් හිතනවා. චිත්ත විවේකයක් නැත්තම් හිතේ ඇතුලේ කතාව සමනය වීමක් අහලකවත් නැහැ. තේමත් නැත්තම් පිරිසක් එක්ක කතා බහ කරමින් වාසය කරනකොට ඉතින් එතකොට නෑ හිතට කිසි නිදහසක්. ඇතුලේ කතාව සමනය වීමක් සිදු වෙන්නෙම නෑ. ඊට පස්සේ තවත් කෙනෙක් එක්ක ඇලි ගලි වාසය කරනකොට ඉතින් ඒත් ඉතින් හිතට නිදහසක් නෑ. ඉතින් ඒ නිසා මේ හිතේ ලබන නිදහස, හිත ප්‍රපංච වලින් නිදහස් කර ගැනීම, විතර්ක වලින් නිදහස් කර ගැනීම කියන මෙන්න මේ කාරණාව මේ ඉහළ සඳහන් කරපු සියලු කාරණා වලට අදාළයි කියලා කියන්න පුළුවන්. දැන් කෙනෙක් ප්‍රපංචයට ඇලී ගැලී වාසය කරනවා වෙනුවට කෙනෙක් උත්සාහන්ත වෙනවා නම් ප්‍රපංචයෙන් නිදහස් වෙලා වාසය කරන්න. එයාගේ යම් එළඹුමක්, යම්කිසි අදිෂ්ඨානයක්, යම්කිසි දර්ශනයක් දැක්මක් තියෙනවා නම් පුළුවන් තරම් මම උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් මේ හිතට ඔහේ අතොරක් නැතුව කියවන්න දෙන්නේ නැතිව හිත සමනය කරගෙන, ඇතුලේ කතාව සමනය කරගෙන වාසය කරන ප්‍රතිපදාවකට මං අවතීර්ණ විය යුතුයි කියලා එයා තේරුම් ගන්න තියෙනවා නම් ඒක අතිශය වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මේ සූත්‍ර දේශනාවේදී අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නන්නේ මෙබඳු නිවැරදි ගමනක යෙදෙන කෙනෙක්ගේ ඒ ප්‍රපංච කෙරෙහි දක්වන ආකල්පය. දැන් මුලින් අවස්ථාවේදී ඒක පෙන්වන කාරණා 6. ඒ කියන්නේ කර්මාන්ත කෙරෙහි තියෙන අසීමිත ආසාව, කතා බහ කර කර වාසය කරන්න තියෙන අසීමිත ආසාව, නිද්‍රාවට නැත්තම් නිදා ගැනීමටම ඇලිලා ඇලිලා කරන වාසය කිරීම, එහෙම නැත්තම් බොහෝ පිරිස් ඇසුරේ වාසය කිරීම, නැත්තම් එක්කෙනෙක් දෙන්නෙක් හරි කීප දෙනෙක් හරි බොහෝම ළඟ ඇසුරක් පවත්වමින් ඇලි ගැලී වාසය කිරීම, ඒ වගේමයි නිරන්තරයෙන්ම ඇතුලේ කතාවත් එක්ක නිරන්තරයෙන් කල්පනා කර කර වටවලල්ලේ යමින් හිතින් සිහිනමවමින් සිහින ලෝකවල වාසය කිරීම. ඉතින් මේ කරුණු 6 කවුරු හරි කරනවා නම් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා සක්කායාබිරතෝ න පහාසි සක්කායං සම්මා දුක්ඛස අන්තකිරියාය. ඒ බඳු වාසය කිරීමක් මෙන්න මේ සක්කාය කියලා කියන මේ පංච උපාදානස්කන්ධයන්ගේම ඇලි ගැලි වාසය කිරීමක්. ඒ උපාදානස්කන්ධ වලින්ම කෙනෙක් හදාගෙන, මම හදාගෙන ප්‍රතිරූපයක් ගොඩනගාගෙන කරන වාසය කිරීම. ඉතින් මේ කාරණා ඔක්කොගෙම අපිට පුළුවන් ප්‍රතිරූපයක් ගොඩනගන්න, කෙනෙක් ගොඩනගන්න, මමත්වයක් ගොඩනගන්න, පුජ්‍යල භාවයක් ගොඩනගන්න. අපි අහවල් කර්මාන්තිකරේ මමයි, අහවල් වැඩේ කළේ මමයි කී කී අර මමත්වයක් ගොඩනගන්න, ප්‍රතිරූපයක් ගොඩනගන්න මේ කියපු දේවල් සෑහෙන්න ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒ නිසා සක්කාය දිට්ඨිය දුරු කරන ගමනක් නෙමෙයි එතන තියෙන්නේ, සක්කාය දිට්ඨිය වඩවන ගමනක්. එතකොට ඒ නිසා සඳහන් කරන සක්කායාබිරතු ඒ විවිධාකාර අන්දමින් විවිධාකාර උපාදානස්කන්ධ වලට නැත්නම් ස්කන්ධ වලට ඇලී ගලී වාසය කිරීමක් තමයි අන්තිමට නිකන් ගැඹුරින් බැලුවහම සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි ඒ නිවැරදි ගමනකදී සිද්ධ වෙලා තියෙන්නේ. එතෙන්දි පෙන්නන්නේ නිබ්බානාබිරතු පහාසි සක්කායන් සම්මා දුක්ඛස්ස අන්ත කිරියායාති. එයාගේ තියෙන නිවන කෙරෙහි ඇලීමක්, මේ දේවල් සමනය කිරීමේ උවමනාවක්, සක්කාය දුරු කිරීමේ උවමනාවක් තමයි එතන තියෙන්නේ. තේනම් බැලුවම සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ප්‍රතිපදාව දෙකක් මෙතන තියෙන්නේ. මුල් පැත්තට ගියොත් එහෙම සම්පූර්ණයෙන්ම කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන, පුජ්‍යල භාවයක් හදාගෙන, ඒ මමත්වයක් ගොඩනගාගෙන එබඳු ගමනකදී අන්තිමට මැරෙන්න වෙන්නේ හිස් මරණයක්, අත් වෙන්නේ හිස් මරණයක්, තේරුමක් නැති මරණයක්. ඉතින් උපදින්න ගිහිල්ලා වෙන්නේ අපායක කියලා කියන්න පුළුවන්. හැබැයි ඉතින් අනිත් පැත්ත තියෙනවා, නිවැරදි අන්දමකින් කෙනෙක් වාසය කරනවා නම් එයා ගමන් කරන්නේ නිවීමක් කෙරෙහි. එයා උත්සාහන්ත වෙන්නේ හිත සමනය කරන්න, හිත නිවල තියාගන්න. ඉතින් ඒ නිසා අන්තිමට සඳහන් වෙන්න මෙන්න මේ ගාථා දෙක බොහොම වැදගත් වෙනවා. ඒ වගේම හරිම සෞන්දර්යාත්මක බවක් මේ ගාථා දෙකේ අන්තර්ගත වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා, යෝපපංච මනියුත්තෝ පපංචාබිරතෝ මගු විරාදේසෝ නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං. යම්ස කෙනෙක් ඉන්නවා පපංච මනියුත්තෝ, ප්‍රපංචේම යෙදිලා අනුයුක්ත වෙලා ඒකෙම නිබග්න වෙලා, පපංචාබිරතෝ මගු මේ ප්‍රපංච කෙරෙහි ලොකුම අභිරතියක්, ඒකට ඇල්මක් තියෙන මූර්ග හිතක් තියෙන කෙනෙක්, මෝඩ හිතක් තියෙන කෙනෙක්. ඉතින් මගෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් තිරිසන්ගත සත්වයින්ට යොදන වචනයක්. ඉතින් එතකොට පාවිච්චි කරලා තියෙන වචන වලින්ම අපිට තේරෙනවා කොයිතරම්නම් මෝඩ ක්‍රියාකලාපයක්ද එතන තියෙන්නේ කියලා. ඉතින් සා අපි බලන්න ඕනේ ටිකක් දැන් වෙන පැත්තකට යන්න උත්සාහවත් වෙන පිරිසක් වශයෙන්, ආධ්‍යාත්මික ගමනකට උත්සාහයක් දරන පිරිසක් වශයෙන්, එහෙනම් මේ ප්‍රපංචේහි අනුයුක්ත වෙලා කල්පනා කර කර ප්‍රකල්පනා කර කර නිරන්තරයෙන්ම වටවලල්ලේ යමින් ගත කරන ජීවිතය සාරිපුත්ත මහරහතන් වහන්සේ උපමා කරන්නේ හරියට නිකම් මූර්ග ජීවිතයක්, හරිම මෝඩ ජීවිතයක් වශයෙන්. විරාදේසෝ නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං. එයා සම්පූර්ණයෙන්ම නිවනින් ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ගමන් කරන්නේ. නිවනට සතුරුකමක් තමයි එයා කරන්නේ. නිවනින් ඈතට තමයි එයා ගමන් කරන්නේ. හැබැයි ඒකේ අනිත් පැත්ත තියෙනවා, යෝචපපංචං හිත්වාන නිප්පපංච පදේ රතු. බයි යම්ස කෙනෙක් ඉන්නවා ප්‍රපංච හිත් මේ බැහැර කළා. එයා උත්සාහන්ත වෙනවා හිත සමනය කරගන්න. අදිෂ්ඨානයක් තියෙනවා ඇතුලේ කතාව සමනය කරගන්න. එයාගේ හිතේ එළඹුමක් තියෙනවා මේ හිත වටවලල්ලේ යෑම් වලින් නිදහස් කරගෙන, පටලැවිලි වලින් නිදහස් කරගෙන, ඇතුලේ සතාව සමනය කරගෙන පවත්වීමේ ලොකු උවමනාවක් අදිෂ්ඨානයක් එයාට තියෙනවා. නිප්පපංච පදේ රතු, එයාගේ ආසාව තියෙන්නේ, එයාගේ එළඹම තියෙන්නේ නිප්පපංච තත්වයකට, ප්‍රපංච වලින් විරහිත වූ මට්ටමකට, තමන්ව ඇදගෙන යන ඒ හිතට වහලෙක් වෙච්ච මට්ටම වෙනුවට තමන්ගේ වසඟයේ හිත පැවැත්වීමේ ඌමනාවක් දක්වා තමයි එයාගේ එළඹම තියෙන්නේ. සමහරට තාම එතන නොවෙන්න පුළුවන්. නමුත් උත්සාහය, අදිෂ්ඨානය, ඉලක්කය තියෙන්නේ අන්න ඒ පැත්තට. එහෙනම් අපි ධර්ම මාර්ගයේ යනකොට මෙන්න මේ ප්‍රපංච සමනය කියන එක කොයිතරම්නම් මෙතෙන්ට ඉලක්කයක් වශයෙන් තබාගත යුතුද කියන කාරණාව එහෙමනම් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා අවසාන වශයෙන් සඳහන් කරනවා ආරාදේසෝ නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං. එතකොට න්‍යා නිවනට ආරාධනා කරන්නේ ඒ ප්‍රපංච සමනය කරගෙන, ඇතුළත කතාව සමනය කරගෙන, වටවලල්ලේ යෑම් වළක්වගෙන ඉන්න එයා උත්සාහවන්ත වෙනවා නම් එයා නිවනට ආරාධනා කරනවා. ඒතර නිවනට ආරාධනා කරපු පසුබිමක් එයාගේ හිතේ තියෙනවා. හරියට නිකන් අපි පහම් පැලක් පත්තු කළා, ආවතේව කළා, දෙවියන්ට ආරාධනා කරනවා වගේ අර දෙවියන්ට වඩින්න කියලා අපි අපේ හිත සකස් කරගන්නවා. අපි අපේ හිතේ ප්‍රපංච පුළුවන් තරම් සමනය කරනවා. අපේ හිතේ විතර්ක සමනය කරනවා. විතර්ක සමනය කළා බොහොම සාවධාන හිතක්, සංසුන් හිතක්, ඇතුළත කතාව සමනය වෙච්ච හිතක් පවත්වන්න කෙනෙක් උත්සාහවන්ත වෙනවා නම් එයා ඒ නිවනට ආරාධනා කරපු පරිසරයක්, නිවන පැමිණෙන පරිසරයක්, නිවන අත්දකින්න පරිසරයක් තමයි එයාගේ හිතේ පවතින්නේ. ඉතින් ඒ අන්දමින් තමයි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ ඒ අනුත්තර වූ යෝගක්ෂේම වූ ඒ සියලුම බැඳීම් වලින් නිදහස් කරන වූ කරන්නා වූ ඒ උතුම් වූ නිවනට ආරාධනා කරන පරිසරයක් තමයි එයාගේ හිතේ බලපවත්වන්නේ. ඒ නිසා පින්වත්නි අපි මේ කරුණු කාරණා තේරුම් අරගෙන මේ බඳු පරිසරයක් තුළින් අර පුජ්‍යල භාවයක් හදන හැටි, සක්කායක් ගොඩනගන හැටි, මමත්වයක් ගොඩනගන හැටි දැක දැක එයාට ඒවා බැහැර කරන්න, ඒවා දුරු කරන්න, ඒ මානක්කාරකම් දුරු කළා. අර ගිය සතියේ සඳහන් කරා වගේ සම්මා මානාභිසමය, ඒ සියලු මානය බැහැර කළා, තණ්හාව ෂය කළා, උතුම් වූ නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් බවක් තියෙන බව තමයි ඉතින් තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා අපිත් මේ කාරුණු කාරණා තේරුම් අරගෙන අපි ගාව තියෙන යම් යම් අඩුපාඩුකම් දුරු කරගන්න, ඒවා සකස් කරගන්න, නිවැරදි මාර්ගයකට අවතීර්ණ වෙන්න අපි උත්සාහවන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවනුත් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.